ගරු ටීකේ ජයසුන්දර මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
කතානායකතුමනි ප්‍රශ්නය අහනවා. ගතනාකතුමනි එතුමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් දකුණු පළාතේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්නය අහන්නේ. දකුණු පළාතේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ඉඩම් කොච්චර අත්පත් කරගත්තද කියලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ අනුව තමයි යන්නේ. ඒක ලොකු ලේඛනයක්. ඒක ඇමුණුම එක විදිහට ප්‍රසංකයකට බිඳුව සභාගත කරන්නම්. ප්‍රසංක දෙක මේ දකුණු පළාතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වෙච්ච ඉඩම් වලින් පෞද්ගලික අයිතියට පවරලා දීලා තියෙන ඉඩම් සම්බන්ධයෙන් ඊළඟට අහන්නේ ඉඩම් කාට දුන්නේ, මොන ප්‍රමාණයන්ගෙන්ද දුන්නේ, කෘෂිකාර්මිකද කාර්මිකද ඉඩම් වශයෙන් අහන්නේ. එකක් දිග ලේඛනයක් තියෙන්නේ. ඒකත් මම සභාගත කරන්නම්. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය තමයි අහන්නේ මේ වෙනතෙක් පවරා හෝ බැහැර කර නොමැති ඉඩම්වල නම් ඒවල විශාලත්වය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ අනුව අහන්නේ. ඒකත් ලේඛනයක් තියෙන කතානායකතුමනි. ඒකත් මම සභාගත කරන්නම්. ඒ වගේම තමයි මේ ඉඩම් අතරින් මේ වෙනකොට අධිකරණ ක්‍රියාමාර්ගයේ සිදුවෙමින් පවතින නාම ලේඛනයක් අහන්නේ. ඒකත් දිග ලේඛනයක්. ඒක සභාවගත කරන්නම්. ඒ වගේම තමයි නව ව්‍යාපෘති සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් මේ දකුණු පළාතේ කොච්චර ඉඩම් ප්‍රමාණයක් ඉල්ලලා තියෙනවද කියන එක ඒකෙත් ලේඛනයක් තියෙන්නේ. මේක ඇමුණුමක් විදිහට මම සභාගත කරන්න කැමතියි. ප්‍රශ්නය ආයන්න පිළිතුරු අදාළනෝ. ඒකට ඇමුණුම් පහක් තමයි සභාගත කරන්න වෙන්නේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය එකක් තමයි. දැන් මේ ඉඩම් කියන්නේ බරපතලම ප්‍රශ්නයක් තියෙන තැනක්. අයාලේ ගිහිල්ලා තියෙන සෑහෙන ප්‍රමාණයක්. එකක් අපිට ඉස්සරහට, අනිත් එක තමයි අපිට ඉස්සරහට කර්මාන්ත සංවර්ධනය සඳහා ඉඩම් අවශ්‍යයි සහ කෘෂි කර්මාන්ත පැත්තෙන්. එනිසා අපිට ඔබතුමාගෙන් අපට දැනගන්න කැමති මේ ඉඩම් හොඳ පරිහරණයක් සහ විධිමත් විදියට හොඳ කළමනාකාරීත්වයක් සඳහා මොකද්ද ඔබතුමාලගේ තියෙන යෝජනාවලිය මේ අනුක්‍රමයේ වෙනස් කරලා කොහොමද මේක මධ්‍යගත සැලැස්මක් අනුව වැඩ කරන්නේ? අපි දිස්ත්‍රික්ක වශයෙන් අපට ඔබතුමාලා දෙන වැඩපිළිවෙල මොකද්ද කියලා දැනගන්න කැමතියි.
කතානායකතුමනි, මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් සම්බන්ධයෙන් දිගටම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා, කෝප් කමිටුවේ ප්‍රශ්න කරනවා. කොහොමද අපි රජයක් විදියට බලන්නේ ප්‍රධාන වශයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ යටතේ තියෙන මේ ඉඩම් කොහොමද කර්මාන්තවලට, කෘෂි කර්මාන්තයට, ආයෝජනවලට ලබා දෙන්නේ කියලා. ඒ වගේම නේවාසිකව ඉන්න කට්ටිය ඉන්නවා, පුද්ගල ඉන්න, ඒ කට්ටියට කොහොමද ඒ තමන්ගේ ඉඩමේ අයිතිය ලබා දෙන්නේ කියලා. මේකේ ගත්තහම මේ ක්‍රියාවලිය සංකීර්ණයි. මේවා ඔක්කොම අවුල් කරලා තියෙන්නේ, අවභාවිතා වෙලා තියෙන්නේ. සමහර ඒවා හොයන්නත් බැ, ෆයිල් හදලා තියෙන්නේ. නමුත් අපි වැඩපිළික් හදලා තියෙනවා, වෙහෙසක් දරමින් තියෙනවා. ඒත් ඒක කරන්න වෙන්නේ මේවල හිටපු මේ නිලධාරීන් එක්ක තමයි, මේ ක්‍රියාදාමයේ ඔස්සේ තමයි. ඉඳ සංකීර්ණයි, අමාරුයි, ගැටලු සහගතයි. නමුත් ඒකට අපි ක්‍රමවේදයක් හදමින් තියෙනවා. මේකට දිස්ත්‍රික්ක වශයෙන් යම් අධීක්ෂණයක් තිබෙනවා. සම්බන්ධී ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටු විදියට, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු විදියට මේ දිස්ත්‍රික් මට්ටමේ තියෙන ඉඩම් සම්බන්ධයෙන් අධීක්ෂණයක් තියෙනවා නම් හොයලා බලනවා නම් මේක වඩා පහසුයි කියලා මම හිතන නිසා මම ගරු මන්ත්‍රීතුමාට යෝජනා කරන්න කැමතියි. ගාල්ල දිස්ත්‍රික්කේ, එහෙම නැත්නම් ප්‍රාදේශීය විදින හැම දිස්ත්‍රික් එකම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වල සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වලද කමිටුවලදී මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් කරුණු දුරදෘ විමසමින් මේ ඉඩම් සම්බන්ධයෙන් හොයා බලන අධීක්ෂණය කරන්න කියන ඉල්ලීම කරන්න කැමතියි.
ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මේක, යෝජනාවක් විදිහට ඉදිරිපත් කරන්නේ. දැන් විශේෂයෙන්ම පරිසර ප්‍රශ්නේ බරපතල වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ එල්ආර්සී ඉඩම්වල පරිසරයට බලපාන සාධක, ඒ කියන්නේ පරිසරයට විනාශ වෙන තැන් තියෙනවා නම් ඒවා අඳුනාගෙන ඒ සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද විශේෂයෙන්ම ගින්ගම් මිටියාවත වගේ තැන්වල මේ පරිසරය විනාශ වීම ඇතුලේ ගොඩක් පරිසර හානි වෙලා තියෙනවා, ගංගාවලට හානි වෙලා තියෙනවා, ගම් වතුර තත්ත්වයන්ට හේතු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒ ඉඩම්වලත් විශේෂයෙන්ම මේ හඳුනාගෙන ඒ සඳහා වැඩපිළිවෙළක් යෝජනා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ලෑසි. ගරු මන්ත්‍රීතුමාගෙන් මම ඉල්ලනවා එවැනි උදාහරණ සහිතව තියෙන ඒවා අපිට දැනුම් දෙන්න. අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නම් කියන පොරොන්දු දෙන්න කැමතියි.
ප්‍රස්තාංකාට ගරු ආචාර්ය LAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට. ප්‍රසංක 9 ගරු අජිත් ගියාන් මහතා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ඔව් ගරු අමාත්‍යතුමාගෙන් අහන ප්‍රශ්න.
ප්‍රශ්න අංක 1 අපුත්තලම් දිස්ත්‍රික්කයේ ගත් විට ඉරණවිල, අඹකඳවිල, ඉලන්තඩිය, ආලංකුඩා, කුඩාව, කන්දකුලිය හා කරුකපනේ වෙරළ තීරයන් මේ වනට වෙරළ කාදන තත්ත්වයන්ට මුහුණ පා ඇත. නිරිතදික මෝසන් සමය හා වරින්වර ඇතුවන මුහුදු කුණාටු තත්ත්ව යන ස්වභාවික හේතු මත මෙම වෙරළ කාදන තත්ත්වයන්හි තීව්‍රතාව වැඩි වී ඇත. වෙරළ කාදනයේ හේතුවෙන් වෙරළබඩ දීපල හා ඉඩම් හානිවීම ජීවනෝපාය මාර්ගවලට ගැටළු පැන නැගීම ආදී අහිතකර බලපෑම් සිදුවේ. ප්‍රශ්නාංක ආ2 වෙරළ කාදනයට පිළියම් ලෙස ලෝ පිළිගත් සාර්ථකම විද්‍යාත්මක විසඳුම ගැඹුරු මුහුද කැණීම තුළින් ලබාගත් වැලි මගින් වෙරළ ප්‍රතිපෝෂණය කිරීමයි. නමුත් ඒ සඳහා අවශ්‍ය වියදම් දැරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට දැනට ඇති රටේ ආර්ථික තත්ත්වය සැලකීමේදී දුෂ්කර වී ඇති බැවින් වෙරළාරක්ෂක ව්‍යුහය ඉදිකිරීම වැනි දෘඪ විසඳුම් ක්‍රියාත්මක කිරීම මගින් වෙරළ කාදන තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු වී ඇත. ප්‍රශ්නාංක ආ පුත්තලම් දිස්ත්‍රික්කයේ වෙරළ කාදන ගැටළු වළක්වාලීම සඳහා මේ වනට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් හා 2026 වර්ෂය සඳහා යෝජිත වැඩසටහන් විස්තරය වෙන්නේ අපි 2025 වර්ෂය සඳහා පුත්තලම් දිස්ත්‍රික්කයට වෙරළ ආරක්ෂක ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 62.5ක් වෙන් කරලා තියෙනවා. ඒවා වෙන් කරලා තියෙන මෙන්න මේ ආකාරයට උඩප්පු උතුර මීටර 200 වෙරළ ආරක්ෂක ට්‍රීට්මන්ට් ව්‍යුහය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10.5ක් මූදු කටුව දීවර තොටුපළ තීදිය කඩන ව්‍යුහය ඉදිකිරීම හා ට්‍රීට්මන්ට් ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 20ක් ලන්සිගම මීටර 80ක දිය කඩන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 20ක් හදිසි වෙරළ ආරක්ෂක ව්‍යුහය ඉදිකිරීම කරුකපණයේ සෛරණවිල රුපියල් මිලියන 12ක් ඒ විදිහට රුපියල් මිලියන 62.5ක් අපි වෙන් කරලා තියෙනවා. 2026 වර්ෂය සඳහා යෝජිත වැඩසටහන් තියෙනවා 4ක්. ඒ 4 සඳහා අපි රුපියල් මිලියන 73ක් වෙන් කරලා තියෙනවා. ඉරණවිල අඹකන්දවිල ග්‍රොයින ශ්‍රේණිය ඉදිකිරීම රුපියල් මිලියන 18ක්, කල්පිටියේ තුඩාව වෙරළ තීරයේ වෙරළ ආරක්ෂක රිවෙට්මන් ව්‍යුහය ඉදිකිරීම රුපියල් මිලියන 19ක්, ආරච්චි කට්ටුව කරුකපණේ වෙරළ ආරක්ෂක රිවෙට්මන් ව්‍යුහය ඉදිකිරීමට රුපියල් මිලියන 16ක්, උඩප්පුව දකුණ වෙරළ ආරක්ෂක රිවෙට්මන් ව්‍යුහය ඉදිකිරීම සඳහා ඉදිකිරීම හා ග්‍රොයින ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 20ක් විදියට රුපියල් මිලියන 73ක් අපි 2026 වර්ෂයේ සඳහා වෙන් කරලා තියෙනවා. ප්‍රශ්නය ඈ අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමනි, ඔබතුමා කිව පරිදි මේ වෙනකොට රසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යම් වැඩ කොටසක් සාහේ කාදනයන්වල තියෙන තත්ත්වය සලකලා විශේෂ විදියට මැදිහත් වෙමින් තියෙනවා. නමුත් අපි දන්නවා පුත්තලම් දිස්ත්‍රික්කයට අදාළ ගත්තත් මේ වෙරළ තීරය කිලෝමීටර් 425ක් පමණ දුර වෙරළ තීරයක් මාවු සිට මෝදර ගම්මාරු කියන විල්පත්තුව නැත්නම් මන්නාරම් කියන ප්‍රදේශයට යනකම්ම මේ කිලෝමීටර් 425ක වෙරළ තීරයක් තියෙනවා. මේ කාලෙ ගත්තොත් විශේෂයෙන්ම වෙරළ කාදනය වැඩි වෙමින් තියෙනවා. අපි දන්නවා යම් කිසි හේතුවක් නිසා මේ දීවර ජනතාවට මේ වෙරළ කාදනය වැඩි වීමෙන් විශාල අලාභානි සිදු වෙමින් තියෙනවා. අපි දන්නවා භූමියක් කැඩිලා මුහුදට ගියයින් පස්සේ නැවත මේක ප්‍රතිසංස්කරණය කරන්න බෑ. ඒ ඉඩම් අහිමිවීම, තොටුපළවල් අහිමිවීම සහ වාසස්ථාන, ඒ තිබුණු ආර්ථික අහිමි වෙලා තියෙන සාමාන්‍ය මුහුදු ආශ්‍රිත වෙරළ ආශ්‍රිත කර්මාන්ත තියෙනවා. මාළු අල්ලලා කරවල කරන්නේ ඒ වේලන්නේ වෙරළ තීරේ. නමුත් මේවා අහිමි වෙලා තියෙනවා, ඉඩකඩම් අහිමි වෙලා. එතකොට මේ මුහුදට යන මේ සම්පත්තික නැවත අපිට ප්‍රතිපූර්ණ වෙන්නේ ගොඩනගන්න බෑ. ඒක නිසා දීවර ක්ෂේත්‍රයේ බරපතල ගැටලුවට බලපාලා තියෙනවා. තමුන් එදා මුහුදු ගිල්ල ඇවිල්ලා වෙරළ පාවිච්චි කරලා බෝට්ටු ගොඩ ඇරියා නම් අද බෝට්ටු ගොඩ අරින තැනක් නැහැ. මහපාර දක්වාම කැඩිලා දැන් තැනක් අහිමි වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ මේ දීවර ජීවිත බරපතල විදියට කඩාවැටෙමින් තියෙනවා. ඒක නිසා අපි දන්නේ නැහැ, දැන් හලාවත ගත්තොත් හලාවත පිහිටි ගල් බැම්මක් තියෙනවා කිලෝමීටර් ගාණක්. හැබැයි ඒ ගල් බැම්මට උඩින් දැන් වෙරළ මුහුද ඇවිල්ලා ඉවරලා ඒ කාදන වෙමින් තියෙනවා. කවදාවත් නොවිච්ච තත්වයකට මේ මුහුද හැසිරීමක් අපි සිදු වෙමින් තියෙනවා. ඒක නම් මේක විශේෂ තත්වයක්. මේ විශේෂ තත්වයේ සලකලා ඉදිරියේදී අපි හිතනවා මීටත් වැඩිය ඉදිරිය අර ගන්න ක්‍රියාමාර්ග තුල තවත් කාදන වෙමින් යන්න ඉඩ තියෙනවා. ඒක නිසා ගරු අමාත්‍යතුමනි මේකට විශේෂ මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. මොකද
මේ මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න ගරු මන්ත්‍රීතුමා.
ඔව් ඒකද ඒක නිසා මා ඉල්ලා සිටින්නේ මේ අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් වෙන් කරන්න මේ සම්බන්ධව ඔබතුමා මේ ප්‍රදේශ පැමිණලා හරි අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්න කියලා. මොකද මේකට ස්ටොප් ෆයිල් එකක් ඕන ගල් ඒ වෙලාවට කාදෙන විදිහ අපිට ගාල් දාන්න නැති නිසා පුළුවන් ප්‍රමාණයකින් මැදිහත් වෙන්න වැඩි ප්‍රතිපාදන වෙන් කරලා මේක වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා ඔබතුමාගේ විශේෂම ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. අතෝෂන්ම ඔබතුමා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අපි මමත් පුද්ගලිකව මැදිහත් වෙලා අපි ඔය පැත්තේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කරමින් ඉවරලාරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගමින් අපි ඉක්මනින් වැඩපිළිවෙලක් හැදීම සඳහා අපි පොරොන්දු වෙනවා. අපි උපරිමයෙන් මැදිහත් වෙනනම් ප්‍රශ්න විසඳීම සඳහා.
ස්තුතියි.
මන්ත්‍රීතුමා ඔබතුමා දෙවෙනි ප්‍රශ්නේ.
ඔව් තියෙන්නේ මේ ගරු අමාත්‍යතුමනි ඇත්තටම මේ සම්බන්ධව ඔබතුමා ඉදිරිපත් කරා වගේම තීන්දුව තීරණ ගන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනවා කියලා පැහැදිලි කරා. මා ඉල්ලා සිටින්නේම මේකට මැදිහත් වෙන්න කියලාම තමයි මේ වේරල කාදන වේගවත් වෙලා තියෙන නිසා මේකට ඉක්මන් ක්‍රියාමාර්ගය අරගන්න ඒ සඳහා ජනතාවට සාධාරණ කරන්න කියන කාරණාව. බොහොම ස්තුතියි.
ගරු නිශාන්ත පෙරරා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි ප්‍රශ්න අහනවා.
ගතනතුන්මැනි ගරු මන්ත්‍රීතුමා අහන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තුල කර්මාන්ත පිහිටීම සඳහා පුද්ගලයන් වෙත ඉඩම් දීලා තියෙනවද කියලා පිළිතුර ඔව්. ඊට පස්සේ එතුමා අහන්නේ එම ඉඩම් වල මේ වෙනකොට පිහිටලා තියෙන කර්මාන්තශාලා සංඛ්‍යාව කොච්චරද කියලා. අක්මීමන ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ කර්මාන්තශාලා පහක් පිහිටවල තියෙනවා. එල්පීටී ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ කර්මාන්ත තුනක් පිහිටවල තියෙනවා. බද්දේකම් ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ කර්මාන්ත ශාලා දෙකයි, තවලම එකයි, රත්ගම එකයි වශයෙන් කර්මාන්ත ශාලා 12ක් පිහිටලා තියෙනවා කියලා තමයි තොරතුරු තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය ඒ ඉඩම් දුන් ලබා දුන් ක්‍රමවේදය මොකද්ද කියලා. 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 22(1)(a) වගන්ති අර්ථයේ බදු පදන මත බැහැර කළ තිබෙනවා කියලා පිළිතුර දෙන්න වෙන්නේ ආ යන්න අදාළ නොවේ.
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමාගෙන් අහන්නේ දැන් ගරු ඇමතුමනි කර්මාන්ත ශාලා සඳහා අපි දන්නවා ඔබතුමාගේ ප්‍රශ්නේ උත්තරෙත් පැහැදිලි වුණා LRC1ට අයිති ඉඩම් කර්මාන්ත ශාලා සඳහා බදු දීලා තියෙනවා. නමුත් ගරු ඇමතුමනි මේ වෙන විට මේ කර්මාන්ත ශාලා විශේෂයෙන් ගත්තොත් LPTA බෙටන් සමූහ ව්‍යාපාරයට කර්මාන්ත ශාලාවක් දීලා තිනවා. කර්මාන්ත ශාලාවක් සඳහා ඉඩම දීලා තිනවා. හැබැයි මේ වෙන විට ඒක වහලා දාලා තිනවා. වහලා දාලා තින්නේ. ඒ වගේම ගරු කථානායකතුමනි 2019 2020 කාලේ කොවිඩ් ව්‍යසනය ආවා. මේ කර්මාන්ත ශාලාව වහලා දාලා තිබිලා මේ දේශපාලන හිටවත් කමකට ලක්ෂ 300ක් කෝටි 3ක් ලක්ෂ 300කට ආසන්න මුදලක් මේ කර්මාන්ත ශාලාව නැවත අලුත් වැඩියා කිරීම සඳහා සම්බන්ධීකරණ කමිටු තීන්දුවක් අරගෙන මේක දැනටත් වහලා තියෙනවා. දැන් මේ මෙවැනි කර්මාන්ත ශාලා සඳහා දේශපාලන හිතවත්කම් වලට මේ ඉඩම් දීලා ඒ කර්මාන්ත ශාලා වහලා දාලා ඊට පස්සේ නැවත ඒ කර්මාන්ත ශාලා දේශපාලන හිතවත්කම් වලට ජනතාවගේ මුදල් මේ බදු මුදල් ඉල්ලාගෙන ඒවා භාවිතා කරලා නැවත වහලා දාලා තියෙනවා. ලක්ෂ 300ක් ගරු සභාපති මේ ඇමතුමනි. ඒ නිසා මෙවැනි කර්මාන්ත ශාලාවලට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක තමයි ගරු ඇමතුමනි ඔබතුමාගෙන් අහන පළවෙනි අතුරු ප්‍රශ්නය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් යම් කර්මාන්තයකට ව්‍යාපෘතිකට ලබා දුන්නාට පස්සේ ඒවා ඒ අපේක්ෂිත අරමුණට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නැත්නම් ගිවිසු මනුව බදු ගෙවන්නේ නැත්නම් නැවත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා ගන්න පුළුවන්. නමුත් මම කියන කාරණේ පිළිගන්නවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා දීලා තිනවා රට පුරා. ඒ වලින් බොහොමයක් කරුණු වාර්තා වෙන විදිහට ඒවා අදාළ ඒ කාර්යභාරය සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේවා නැවත පවරාගෙන සුදුසු ව්‍යාපෘති වලට ඇත්තටම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිල දෙන්න ඕනේ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා නැහැ අකාර්යක්ෂමයි මේ අතින් ඉඩම් ප්‍රතිසංසන කොමිෂන් සභාවේ. ඒ නිසා අපි උපදෙස් දීලා තිනවා කරපු කතානායකතුමනේ ඉඩම් ප්‍රතිසංසන කොමිෂන් සභාවේ මේ දිස්ත්‍රික් සහකාර නිලධාරීන්ට අපි උපදෙස් දීලා තිනවා මේවා ඉඩම් අඳුනගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නැත්නම් අඩාල වෙලා තිනවනම් නැත්නම් බදු ගෙවන්න නැත්නම් මේවා නැවත අත්පත් කර ගැනීම සඳහා වෙච්ච නාම ලේඛන හදන්න ක්‍රියාත්මක වෙන්න ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා අපි උපදෙස් දීලා තිනවා. අපි මේ සම්බන්ධයෙන් සුවා බලන්න.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය තුමාගෙන් අහන දැන් මේ කර්මාන්ත ශාලා ලබා දීලා මේ ඉඩම් ලබා දීලා තිනවා. ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරනවා ඉඩම් ලබා දෙනවා. ඇත්තටම ඒකේ කර්මාන්ත ශාලාව කරන එක හොඳයි. හැබැයි ගරු එමතුමනි, මේ වෙනකොට තිනවා මේ කර්ම මෙවැනි ඉඩම් අරගෙන අතුරු බදු දෙනවා මේගොල්ලෝ. විශේෂයෙන් මම අර කලින් ඔබතුමාගෙන් අහපු ප්‍රශ්නෙටම සම්බන්ධයි මේක පළවෙනි අතුරු ප්‍රශ්නෙටම. මේව නැවත ගන්න ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළා. ඉතිහාසයේ දේශපාලඥයන්ගේ හිතවත්කමට තෑගි දුන්නා. නැවත අරගෙන මේගොල්ලා කරන්නේ මේව නැවත අතුරු බදු දෙනවා. ඒගොල්ලා කරන්නේ නැහැ දේශපාලන හිතවත්කමට මේ ඉඩම ගන්නවා. අරගෙන නැවත අතුරු බදු දෙනවා. මේව අතුරු බදු දෙන්න පුළුවන්ද? අතුරු බදු දීලා තියෙන ඒවා තියෙනවා නම් ඔබතුමාලා වර්තමානයේ ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
කතානායකතුමනි, අවභාවිතාවන් සිද්ධ වෙන එකක් මුදල් විදියට, දෙවෙනි එක ඉඩම් විදියට. ඉඩම් વિશે ගත්තාම බොහෝ විට සිද්ධ වෙලා තියෙන ව්‍යාපෘති වාර්තාවක් අරගෙන ඇවිල්ලා ව්‍යාපෘති වාර්තාව පෙන්නලා බදු ක්‍රමයට හරියම ඉඩම අරගෙන ඉඩම Taman සන්තකයට ගන්න දේවල් ක්‍රියාත්මක වෙලා තියෙන ඕනතරම්. ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට, වාර්තා වෙලා තියෙනවා කරුණු ඒ සම්බන්ධයෙන් අපිට පැමිණිලා එනවා. අපි ඇත්ත ව්‍යාපෘති වලට එන ආයෝජකයන්ට ආරාධනා කරන්න කැමතියි. ඇත්තටම ආයෝජන කරන්න එන කට්ටියට අපි උදව් කරන්න ලෑස්ති, පහසුකම් සපයන්න ලෑස්ති, ඉඩම් හොයලා දෙන්න ලෑස්ති, ඒ ක්‍රමවේදය වේගවත් කරන්න අපි ලෑස්ති. හැබැයි ව්‍යාපෘතියක් කියලා කොළ කැල්ලක් ලියාගෙන ඉඩම දිහා බලාගෙන ඉඩම අත්පත් කරගන්න එන කට්ටියට නම් අපේ කන විදින්න බෑ. අපි ඒ සඳහා කමිටුපත් කළා තියෙනවා. එන ඇත්ත ආයෝජකයන්ට පහසුකම් සපයන්නත්, ව්‍යාපෘති වාර්තාවක් ලියාගෙන ඉඩමත්පත් කරගන්න එන කට්ටියත් අපි වෙන් කරගන්න, සහ ඉක්මනින්ම කර්මාන්ත ආරම්භ කරන ව්‍යාපෘති ආරම්භ කරන කට්ටියට උදව් සපයන්නත් අපි වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. අතුරුබදු දෙන්න බෑ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එහෙ ඒ විදිහට අවභාවිතා වෙමින් තියෙන ඉඩම් අඳුන ගන්න අපේ ක්‍රියාවලිය තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි වේගෙන් කටයුතු කරන්න කියන පොරොන්දුව ලබා දෙන්න කැමතියි. ඒවන් නැමත ඇත්ත ආයෝජකයන් ව්‍යාපෘති වලට ලබා දිය යුතු දෙනවා. කොමිසම
දෙවෙනි වටය ප්‍රශ්නාංක 1 ගරු හර්ෂණ රාජකරුණා මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ නැසීමට.
ගරු කථානායකතුමනි, හර්ෂණ රාජකරුණා මන්ත්‍රීතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් අහනවා.
සභාගත කරන පිළිතුර
ප්‍රසංග 2 ගරු රෝහිත අබේගුණවර්ධන මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කථානායකතුමනි, රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිතුමාගෙන් අහනවා.
පිළිතුර සභාගත කරනවා.
ප්‍රසංග 8 ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කථානායකතුමනි, AM හිස්බුල්ලා මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් අහනවා.
කථානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු විපක්ෂ නායකතුමා.
මම මේ ප්‍රශ්නය ඔබතුමාම සභාගාරයේ සිටින අවස්ථාවේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා දන්නවා හෙට දිනේ විවාදය නියමිතව තිබුණේ විදුලි බල පනත පිළිබඳව. ඊයේ දිනේ ඔබතුමා බිස්නස් කමිටි එකේ සාකච්ඡාවක් කැඳවලා එතනදී සාකච්ඡාවට භාජනය වුණා. ඒක තාවකාලිකව විඩ්‍රෝ කරලා අධ්‍යාපනය පිළිබඳව විවාදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අත වශයෙන් මද දිනේ අපි ඒ කාරණාව පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකවරුන් සමග සාකච්ඡා කරාම, හැබැයි අපි මේක ඊයේත් පෙන්නලා දුන්නා, පැහැදිලි වයිට් පේපර් එකක් ධවල පත්‍රිකාවක් නොමැතිව මේ විවාදය පවත්වාගෙන යෑම ඒක අසාර්ථක කාර්යයක් බවට. මොකද ඇත්ත වශයෙන්ම මේ දවල පත්‍රිකාව කේන්ද්‍රගත කරගෙන තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් කරන්නට පුළුවන්. මොකද නැත්තම් කියන්න පුළුවන් නෑ මේක ඇතුළත් වෙනවා, මේක ඉවත් වෙනවා මේ අනාදි වශයෙන්. ඇත්ත වශයෙන්ම ඊයේ දවසේ ගරු අග්‍රාමාත්‍යතුමියත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු ඉදිරිපත් කරා. හැබැයි ඒක ඉදිරිපත් කරේ ධවල පත්‍රිකාවක් මාර්ගෙන් නෙවෙයි, එහෙම නැත්නම් විධිමත් පත්‍රිකාවක් නෙවෙයි ඉදිරිපත් කරේ, ඇත්තටම පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක්. ඉතින් ඒ පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එක පදනම් කරගෙන මේ රටේ අධ්‍යාපනයේ සිදුවන්නට අදහස් කරන මේ පරිවර්තනාත්මක වෙනස ක්‍රියාත්මක කිරීම මේ පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් හරහා විවාදයට භාජනය කරනවා කියන එක ඒක ඊතරම් සුදුසුත් නැහැ, ඒක අවිධිමත්. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ නැවතත් අර මේ සභාගර්භය තුල මම ඉල්ලීමක් කරනවා, අඩුම ගානේ හෙට දවසේ මේ විවාදය පවත්වන්නට නම් මේ රජය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විධිමත් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නට ඕන. ඒ පත්‍රිකාව කේන්ද්‍රගත කරගෙන, ඒ දවල පත්‍රිකාව කේන්ද්‍රගත කරගෙන අපිට ඒ විවාදය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේ මම ඔබතුමාට කිව්වා
ගරු
විනාඩිය එක දිනක විවාදයක් නෙවෙයි, මේකට දින තුනක පමණ විවාදයක් අවශ්‍යයි. මොකද විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ රජය විපක්ෂ සියලු දෙනාටම මේ පරිවර්තනාත්මක වෙනස ගැන අදහස් රාශියක් තියෙනවා ඉදිරිපත් කරන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා හෙට දිනේ මේ අධ්‍යාපනය පිළිබඳ විවාදය පවත්වන්නට නම් අපිට අවශ්‍යයි විධිමත් දවල පත්‍රිකාවක් රජය විසින් ඉදිරිපත් කරන. එහෙම නැතුව පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් හමුවේ අපිට මේ විවාදයේ ක්‍රියාත්මක කිරීම ඒක ඇත්තටම අධ්‍යාපන ශාස්ත්‍රයට කරන නිදහස් අධ්‍යාපනයට කරන නිග්‍රහයක් හැටියට අපි දකින.
ගරු සභානායකතුමා,
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා පෙන්වා දුන් කරුණ පිළිබඳව ඊයේ බිස්නස් කමිටියේදී මේ පිළිබඳව අපි සාකච්ඡා කළා. රටේම අවස්ථාවක් තිබෙනවා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මන්ත්‍රීවරුන් සහ පොදු මහජනතාව දැනුවත් කරන්න. ඒ අනුව දැනුවත් කිරීම් රාශියක් යොදාගෙන තිබෙනවා මේ පාර්ලිමේන්තුව. මම හිතන්නේ දැනට අවස්ථා දෙකක් ගරු අගමැතිතුමීම කළා තිබෙනවා. එහි ඊළඟ පියවර ලෙස ජනතාව දැනුවත් කිරීමට එක අවස්ථාවක් ලෙස තමයි අපි හෙට දිනේදී යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමාලාට පක්ෂ විපක්ෂ අවස්ථාවක් ලබා දීලා තිබෙන්නේ. ඒ වගේම ඉදිරියේදී අපිට පුළුවන් මේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අපි ඔබතුමාට දැනුම් දුන්නා විපක්ෂයේ ඉල්ලීම මත අපි ලෑස්ති කියලා අවශ්‍ය දින වෙන් කර ගැනීම අවශ්‍යයි. නමුත් පොදුවේ මේ පිළිබඳ අඛණ්ඩ සංවාදයක් පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය නම් මාසෙන් මාසෙ වුණත් මේක අවසාන වශයෙන් සම්මත වෙන තාක්කල් යෝජනාවලියක් විදිහට පවත්වගෙන යන්න. මොකද පොද මහජනතාව සම්පූර්ණයෙන්ම සම්බන්ධ කරගන්නේ නැතුව මහජනතාවට සම්පූර්ණ අදහසක් 100% විනිවිද භාවයක් දෙන්නේ නැතුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න සුදුසුත් නැහැ, කළ යුතුත් නැහැ. සාණ්ඩුවේ ස්ථාවරය තමයි මේ උපරිම වශයෙන් ජනතාවට දැනුවත් කරන්න හැම වේදිකාවක්ම භාවිතා කරන. දැන් ගරු අගමැතිතුමියා වෘත්තීය සමිති ශිෂ්‍ය සංගම් විවිධ ආචාර මහාචාර්ය මුණගැහෙන. ඒ නිසා මේක යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තර වයිට් පේපර්ස් ඉදිරිපත් කරනවා කියන එක එංගලන්ත පාර්ලිමේන්තුවේ තියෙන දෙයක්. ඒකට හේතුනේ ගරු කථානායකතුමනි, ඒ කාලේ ප්‍රින්ටින් මැෂින්ස් තිබුණ නැති කාලේ වයිට් පේපර් හදන එක අමාරුයි. ඒ නිසා තමයි වයිට් පේපර්ස් හැදුවේ. දැන් වයිට් පේපර්ස් යුගෙන් අපි දැන් ඩිජිටල් යුගයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් වෙන්න පුළුවන්, ඒවා වෙනත් තාක්ෂණික මට්ටමට එන්න පුළුවන්. ඒකෙන් කිසිම නිග්‍රහයක් වෙන්නේ නැහැ. මොකද අර ප්‍රින්ටින් මැෂින් නොතිබිච්ච කාලේ තමයි මේ අමාරුවෙන් ස්පෙෂල් වයිට් පේපර්ස් හදලා වයිට් කරෙත් අමාරුවෙන් ඒක කළේ. දැනට තිබෙන දේ තමයි එවැනි අවසානාත්මක ලියවිල්ලක් නැති නිසා එහෙම එකක් හදන්න අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා නැහැ. මොකද ඒක පුළුල් මහජන සංවාදයකින් පසුව තමයි ගරු කථානායකතුමනි හදන්න වෙන්නේ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ සාකච්ඡා සංවාද තුළින් ගොඩනැගියුත්තක්. අධ්‍යාපනයේ වැඩි අයිතියක් වැඩි අවබෝධයක් තියෙන අධ්‍යාපනඥයන් ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට එහි වැඩි වගකීමක් තිබෙනවා. හැබැයි ඒ වගේම පොදු මහජනතාවගේ අදහස් මත, විවිධ වෘත්තිකයන්ගේ අදහස් මත මතත් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් වෙන නිසා ආගමැතිතුමිය ඉදිරිපත් කරපු PowerPoint presentation එක හෝ කුමන හෝ ලියවිල්ලක් අවසානහත්ක ලියවිල්ලක් නැහැ. එහෙම ලියවිල්ලක් තිබෙනවා නම් අපි ආයමක සංවාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි එනා එක පනතක් ලෙස හෝ එහෙම ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි ඊට පැහැදිලි දැනුම් දුන්නා මේ සංවාදවල ප්‍රතිඵලයක් ලෙස තමයි ඒ බලාපොරොත්තු වෙන්නේ අපරට දරුවන්ට ඉතාමත්ම සුදුසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවසාන ලියවිල්ලක් විතර සකස් කරලා ඒ ලියවිල්ල මට වචන හරියට මාස කියන්න බෑ නමුත් ස්ථිර වශයෙන්ම ලබන අවුරුදු ජනවාරි මාසෙ පළවෙනිදාට කලින් මේ පාර්ලිමේන්තුවට අපේ සාකච්ඡා සම්මුතිය හරහා හදාගන්න එක ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ සංවාදයක් තුල ඩොකියුමන්ට් එකක් වැඩපිළිවෙලක් ඩෙවලොප් කරගන්න විදිහේ ප්‍රවේශයක තමයි අපි ඉන්නේ. ඒකයි මට කියන්න තියෙන්නේ මේ පිළිබඳව.
ගරු විපක්ෂ නායකතුමා දැන් අපි ඊයේ බිස්නස් කමිටියේ කතා වෙලා තීරණයක් ගත්තා. මේ මේ විවාද මෙතන විවාදයක් නෑ ගරු විපක්ෂ නායකතුමා. විපක්ෂයේ හෙට අපේ විවාදයට යමු. ගරු ඔබතුමා දිරිත් ජවිර මත ඔබතුමා කොහොමද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
ගරු කතානායකතුමා කෙටි අදහසක් පමණයි මේ තුමන් සමග එකඟ වෙමින්.
මේ
එකඟ වෙමින්
මට නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මහතා. ඔබතුමා දැන් මේ ඊයේ ගරු විපක්ෂ නායකතුමා දැන් මේ ගරු විපක්ෂ නායකතුමා ඊයේ අහන්න ඔබතුමා දැන් මම නැගී සිටුවාම ඔබතුමාට අවස්ථාව ලබා දුන්නා මේ සම්බන්ධයෙන් කියන්න. එතකොට ඒකට ප්‍රතිචාරයක් අපේ සභානායක ඔබතුමාට දෙනවා.
ගරු කතානායකතුමනි වයිට් පේපර් එකක් හැටියට අපි අදහස් කරන්නේ අවසන් ඩොකියුමන්ට් එක නෙවෙයි. ඒක ඩිස්කෂන් ඩොකියුමන්ට් එකක්. සාකච්ඡාවට භාජනය කරන මූලික පත්‍රිකාවක්. එහෙම නැතුව අවසන් ඩොකියුමන්ට් එකක් නෙවෙයි සභානායකතුමා අපි ඉල්ලුම් කරන්නේ. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි දැන් පැහැදිලිව මේ අපිට ඉදිරිපත් කරපු කරුණු කාරණාවල හිස්ටරි ඉතිහාසය ඒක ඔප්ෂනල් කරලා තියෙනවා. තොරතුරු තාක්ෂණය ඒක ඔප්ෂනල් කරලා තිබෙනවා. මේ දෙකම ස්ථිරවම තිබිය යුතු අනිවාර්ය විෂයක්. හැබැයි මේක පිළිබඳව අවිධිමත්ව සාකච්ඡා කරන්න බෑ.
හෙට දැන් ගරු විපක්ෂ නායකතුමා ඊයේ බිස්නස් කමිටියේ කතාවෙච්ච තීන්දුවක් තියෙනවා. ඒ තීන්දුවට අනුව අපි හෙට දිනට දීලා තියෙනවා. ඒකට සාකච්ඡාට යමු. ගරු විපක්ෂ නායකතුමනි පාර්ලිමේන්තු ස්ථාර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
ස්තුතියි කතානායකතුමනි. I seek the permission of following question from Standing Order 27-2. It has come to light that effective from 1st October 2025, the simplified VAT SVAT mechanism, which has been a vital tool in supporting exporters and deemed exporters with their cash flow requirements, is to be abolished in line with policy directives reportedly linked to the IMF extended fund facility. Under the proposed alternative, exporters are to rely on VAT refund system with an assurance of processing within 45 days. However, there is a widespread concern and a distrust within the exporter community regarding the Inland Revenue Department's historical delays and inefficiencies in processing refunds, some of which have taken months, if not years. Honorable Minister, you know that there is outstanding from 2007, and that is roughly 18 years. The unresolved situation of the imposition of new universal tariffs by the US administration makes Sri Lankan products less competitive, creating an uncontrollable problem for the exporter. As you know, today Japan has hit 15% deal, Vietnam at 20, Philippines at 19, as well as India is looking at trying to get between 15% to 18%. So, given that the export earnings are crucial to Sri Lanka's economic recovery, foreign exchange stability and employment generation, the sudden withdrawal as SVAT scheme without an effective tested refund mechanism lead to severe cash flow constraints, possible business closure and loss of export competitiveness. As you also know, there are companies that are getting transferred now to Dubai, to Bahamas, to Malaysia, etc. And I just heard Indonesia also has hit a 19% deal. So, Honourable Speaker, therefore I respectfully request you to look at the following. රජයේ මොන හේතුවක් මත මෙතරම් විශේෂිත ආර්ථික තත්ත්වයේදී ස්වැට් ක්‍රමය අවලංගු කිරීමට තීරණය කළද? වසර ගණනාවක් ගත වූ ආපසු ගෙවීමේ සම්බන්ධයෙන් ආදම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය පිළිබඳව අපෙන්න කරුවන් අතර විශාල විශ්වාසය ඌනත්වයක් පවතී. දෙක, වට්ටම් බද්ධ ආපසු ගෙවීම දින 45ක් ඇතුළත සිදුකරන ඇතැයි කියපු පොරොන්දුව සහතික කිරීම ඇති නීතිමය පරිපාලනය සහ තාක්ෂණික ආරක්ෂා ක්‍රම විශේෂත්වය මොකද්ද? මට ආරංචි දැන් මේක රිස්ක් ඇසෙස්මන්ට් එකක් අනුව කරලා මේකේ කොම්පනි 10-15කට දීලා ඊට පස්සේ සාමාන්‍ය තත්ත්වයකට එනවයි කියන එක ඇමතුමා අපේ අපනයන කරුවන් සමග ඉතාමත් බයක් ඇති වෙලා තියෙන්නේ. කතානායකතුමනි, තුන, ආපසු ගෙවීම ප්‍රමාද වීමෙන් අපනයන කරුවන් ආරක්ෂා කිරීම සඳහා තෙවන පාර්ශ්වය විගණන ක්‍රමයක් හෝ සහතිකයක් හඳුන්වා දිය හැකිද? හතර, අපනයන කරුවන්ගෙන් වහම ගෙවීම ලබන නිසා ආදාන මුදල් මත රඳා සිටින නිශ්චිත අපනයනකරුවන්ට ඇතිවන බලපෑම් පිළිබඳ රජයේ ඇගීමක් සිදු කර තිබේද? පහ, ප්‍රතිපත්ති මාරුවීමේදී අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය බාධා නොවීම සඳහා රජය විසින් මොන ප්‍රතිපත්තිය පිළිගත්තාද? හය, ආදම් දෙපාර්තමේන්තු විසින් ව්‍යාපාරික ආරක්ෂා සහිත කාලෝචිත ආපසු ගෙවීමේ සිදුකරවීම සඳහා සම්පූර්ණයෙන් සංවර්ධනය කර පරීක්ෂා කළ අවදානම් මත පද වූ වැට් ආපසු ගෙවීම පද්ධතිය වාර්තා විය හැකිද? හත, IMF විසින් ලබා දුන් නිර්දේශ සහ එමගින් රජය විසින් හඳුන්වා දුන් ස්වැට් අවලංගු කිරීම සැලැස්ම සහ ඒ සම්බන්ධව සියලුම තොරතුරු පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ හැකිද? දැන් ඇමතුමා කතා නැගතුමනි, මේ IMF එක දිවිසුම ගත්තට පසුව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව අපිත් එක්ක එකඟතාවයේ දිවිසුම අත්සන් කරලා පසුව ඒක බාධාවක් ඇතිලා තියෙනවා. ඒ නිසා IMF එකට කියන්න පුළුවන් ඔබතුමාලා අපිට මේක කිව්වට ඔබතුමාලාගේ ඇමරිකාවෙන් මේ ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා කියලා. මොකද 2028 වෙනකොට මේක භයානක තත්ත්වයක් එන්නේ. අට, ස්වැට් ක්‍රමයෙන් වැට් ආපසු ගෙවීම ක්‍රමය මාරුවීමේදී අපනයන කරුවන් නිශ්චිත අපනයන කරුවන් සහ කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයෝ that is micro small medium enterprises විශේෂයෙන් මුදල් ගැටළු වලට මුහුණ දීමේ අවධානම සැලකිල්ලටගෙන බැඳි මුදල් පහසුකම් වැට් අරස් කළ වළඳාම් ක්‍රම හෝ ප්‍රයෝගත අපහසු ගෙවීමේ නාලිකා වැනි අතුරු මුදල් සහාය ක්‍රම හඳුන්වා දීමට රජය සූදානම්ද?
ගරු අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා,
බොහොමත් ස්තුති ගරු කථානායකතුමනි. මේ ප්‍රශ්න 8ක් තියෙන, ප්‍රධාන වශයෙන්ම මේ හදිසියේ ඉස්වැට් සිස්ටම් එක නවත්තන්න තීරණයක් ගත්ත එක. ඇත්තර මේ හදිසියේ ගත්තු තීන්දුවක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, මෙය දීර්ඝ කාලීනව අධ්‍යයනය කරමින් ඇවිල්ලා වැට් ආපසු ගෙවීම වැට් සම්බන්ධයෙන් ක්‍රමවේදී වැට් ආපසු ගෙවීම ඒකෙම කොටසක්. ඒ නිසා දැනට පැරලල් සිස්ටම්ස් කීපයක් යනවා, එස් වැට්, ඒ වගේම ද රැමි සිස්ටම් එක ඇතුළුව තියෙන එක වෙනුවට යුනිෆයිඩ් තැනකට ගෙනීම සඳහා ගත්තු තීන්දුවක් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. එමගින් අනිවාර්යයෙන්ම දැන් IRD එක ඩිවලප් කරලා තියෙන රැමිස් සිස්ටම් එකේ කලින් තිබිච්ච අත්දැකීම තමයි මේ රිෆන්ඩ් එක වේගෙන් එන්නේ නැහැ කියන එක. නමුත් දැන් IRD එක ඒ සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කරලා තියෙනවා. ඊට දෙවෙනි ප්‍රශ්නය ස්පෙસિෆික් ලීගල් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇන්ඩ් ටෙක්නොලොජිකල් සේෆ්ගාඩ්ස් මෙතෙන්ට ආරම්භ කියන කාරණේ. ඉතින් අද තාක්ෂණයේ දියුණු තත්වයකදී අපේ ආණ්ඩුවෙත් අරම වෙන වෙලා තියෙන්නෙම මේ ඩිජිටලයිසේෂන් එක පැත්තට මාරුවීම. ඒ අනුව මේ රිස්ක් ඇසෙස්මන්ට් සිස්ටම් එකේ සිද්ධ කරනවා අපි මීඩියම්, ලෝ ඇන්ඩ් හයි රිස්ක් ඇසෙස් කරලා විදින් 45 days අපි අර ලෝ ඇන්ඩ් මීඩියම් කියන අයට ගෙවීම සිද්ධ කරනවා. හයි රිස්ක් කැටගරි එකටත් ඒගොල්ලන්ගේ බේසික් වෙරිෆිකේෂන් එකෙන් පසුව අපි ගෙවීම සිද්ධ කරනවා. නැහැ, රිස්ක් ඇසෙස්මන්ට් එක ඔටෝමැටික්ලි කරන්නේ, සිස්ටම් එම්බෙඩඩ් නැහැ. ඔව්, ඒක තමයි දැන් සාකච්ඡා කරන්නේ. නෑ නෑ, ඒක තමයි දැන් කියන්නේ සිමියුලේෂන් එක එනවනේ ජූනි වලදී. රයිට්, අපි දැනට යන්නේ ඇත්තම රිස්ක් ඇසෙස්මන්ට් එක කරන්නේ, සිස්ටම් බේස් රිස්ක් ඇසෙස්මන්ට් එක. නෑ, ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය විද තර්ඩ් පාටි ඔඩිට්. ඒ කියන්නේ අපි එහෙම සිස්ටම් එම්බෙඩඩ් සිස්ටම් එකක් එන නිසා අපිට තර්ඩ් පාටි රැටිෆිකේෂන් එකට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. මේක විසින් මේක ඇතුළත් සිද්ධ කරන නිසා. හතරවෙනි කාරණය මේ ඩීම් එක්ස්පෝර්ටර්ස්ලා සම්බන්ධයෙන් මතු කරන කාරණේදී ඇත්තටම දැන් මේක ඔටෝමැටික් මේ රිෆන්ඩ් එක එනවා නම් එක්ස්පෝර්ටර්ස්ලට ඒ රිෆන්ඩ් එක ලැබෙනකොට අතරම ඩීම් එක්ස්පෝර්ටර්ස්ලට ප්‍රශ්නයක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දැන් අපි මේ ප්‍රශ්නේ පැන නගින්නේ මේක මෙහෙමම ක්‍රියාත්මක වෙන තත්වයකදී ඩීම් එක්ස්පෝර්ටර්ස්ලට මොකක්ද වෙන්නේ කියලා. ඒ නිසා ඒකට අදාළ ක්‍රියාමාර්ගින කෑෂ් ෆ්ලෝ ඩිස්රප්ෂන් එකක් ඇති වෙන්නේ නැති වෙන විදිහට රිෆන්ඩ් එක කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඔව් මම පුත්තුලිතුර ටික පැහැදිලි කරගෙන ඉවර කරලා ඉන්නම්. How the government intends to prevent disruption to Sri Lankan export sector during the policy transition. So here again the regulations and the requirements under the regulation will be implemented to facilitate and the provide refunds at the earliest the possible the period subject to exporter submitting correct information and the documents to the system. That is the requirement, this compliance requirement information should be submitted. So sixth one, whether the comprehensive risk-based VAT refund system has been fully developed. Yes, as I earlier highlighted, the risk base is already adopted. The risk is categorized into three, medium, high, medium and the low. Risk exporters have been identified based on categorization refund mechanism, so then the refund mechanism will be implemented. Remiss system has already been developed, e-filing system, so this is not possible without having e-invoicing and e-filing, the VAT return filing. Tested and refunds can be paid within 45 days for low and medium, the risk categories. The seventh one, the IMF recommendations and the benchmark. In fact, IMF recommendations have been already tabled in the parliament. Further, it is available in the Treasury website as well. And will the government consider introducing interim financing such as bridging VAT offsets and priority refund, the refund channels? IRD is making arrangements to implement the system and according to the system and risk-based assumption mechanism to provide the refund within the shortest the possible time period to minimize any challenges to exporters. However, it is since that has been already incorporated and discussed in the Act, so new proposal should be brought up in the next amendment in the Act. Thank you very much.
ගරු කරුණාකරණායක මන්ත්‍රීතුමා,
මම මේ ප්‍රශ්නේ වලදී ඇහුවේ මේක ඉතාමත් ප්‍රායෝගිකව තව දවස් 35කින් 40කින් ක්‍රියාත්මක වන නිසා. එමුතුමා, දැන් ඔබතුමාගේ උත්තරය තුළ කියනවා මේක නිවැරදිව ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒක අපි අනිවාර්යෙන් මේක උපකල්පනය කරන එක තමයි විය යුත්තේ. නමුත් අපේ රටේ මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරාම තමාගේ US ඩොලර් 1.8 බිලියන් වරද්දලා කිව්වාම කොම්පනි වරද්දීමක් කරන එක ලොකු දෙයක් නොවේනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මේවා කෙටි උත්තර ගන්න පුළුවන් නිකුරුණේ අපනන කරුට ප්‍රශ්නයක් ඇති කරන්න. මම අපනන කරුවන් වෙනුවෙන් කතා කරන්නේ කතානායකතුමනි, 125ක් පොලි ගෙවාගෙන 136ක් බදු ගෙවාගෙන මේ වගේ විදුලි බිල වතුරු බිල ඔක්කොම තියෙනකොට ට්‍රම්ප්ලගෙන් ප්‍රශ්න ඇති වෙනකොට ඉතාමත් අමාරු අසීරු තත්ත්වයක් තමයි අපනන කරුවන්ට ඇතිවන්නේ. මේක තුල 163ක් ලංකාවේ ඩීම් එක්ස්පෝර්ටර්ස්ලා තුලින් තමයි අපනන කරුවන් මේ බිලියන් 13 රටින් අපනන කරන්නේ. ඉතින් මේ ඩීම් එක්ස්පෝර්ටර්ස්ලාගේ කෑෂ් ෆ්ලෝ එකට ප්‍රශ්නයක් ඇති වුණාම වැට් එක ගෙවන්න පටන් ගත්තාම ඒක ලොකු බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේක ප්‍රායෝගිකව අත්දැකීමක් නොදැනුවත්ව ප්‍රශ්නයක් ඇති වෙන අපනන කරුවන්ට මම ඔබෙන් ඉල්ලන්නේ කරුණාකර මේ ඔබතුමා කිව්ව e-filing අත්‍යවශ්‍යයි කියලා. බොහොම හොඳයි. e-filing වෙන තාක්කල් අපි මේ SWAT එක ක්‍රියාත්මක කරන කියන ඉල්ලීම තමයි මම ඉතාමත් ඕනේ කමින් කතානායකතුමා තුලින් ඔබතුමාගේ ඉල්ලන්නේ. මේක අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි. ඔබේ e-filing එක හරි මේකේ මේ ඔටොමැටික් VAT එක ඔටොමැටික් කරන තාක්කල්
විතරක් මේක කල් දාන්න කියන එක තමයි ඉල්ලන්නේ. ඔබට IMF එකට යන්න පුළුවන් කියන්න අපිට නොතිරපු ප්‍රශ්න ಅದ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපේ අපනන කරුණ ආරක්ෂකලි මාත්‍ය අවශ්‍යයි. දැන් ඊයේ වසන්ත සමරසිංහ ඇමතුමා ඇන්ටි ඩම්පින් ගැන මේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒ සම්බන්ධයෙන් ඒ තියෙන ડોකියුමන්ට් එකට කියන්න තියෙනවා මොනවාද ඉන්පුට් කොස්ට් එක. ඉතින් ඉන්පුට් කොස්ට් එකට මේ ප්‍රශ්නේ ඇති වුණාම කිව්වොත් මාස 4ක් යනවා කියලා මේ රිෆන්ඩ් කරන්න ඒක ප්‍රශ්නයක් ඇති වෙනවා ඇන්ටි ඩම්පින් එක වුණාම.
ගරු අමාත්‍යතුමෝ.
ගරු කතානායකතුමනි, ඇත්තටම දැන් අපි මන්ත්‍රීතුමා මේ මතු කරන අතුරු ප්‍රශ්නේ වෙන්නේ දැනට පවතින තත්ත්වයේ සහ අතීතයේදී පැවතිච්ච තත්ත්වයේ. මගේ පිළිතුරේදී පැහැදිලි කළේ මේ අපේ VAT refund system එකේ තියෙන parallel systems ගණනාවක් දුවමින් තිබුණා තියෙනවා. එතකොට අපි උපකල්පනය කරන ඒකම පවත්වාගෙන යමින් නම් අපි මේක ඇබොලිෂ් කරන එක ගැටලුවක්. ඒක එහෙම නෙවෙයි. අපි ඒ වෙනුවට සිංගල් සිස්ටම් එකකට ගෙන ඒම. ඒ නිසා අපි ඒ සඳහා මැදිහත් වීමයි කළ යුතු වන්නේ. එහෙම නැතුව අර පැරලල් පවත්වාගෙන යමින් ගියොත් මේ ප්‍රශ්නේ පැන නගිනවා. ඒ සඳහා අපි ප්‍රමාණාත්මක මුදලක් ඩිජිටලයිසේෂන් එකට වියදම් කරලා තියෙනවා. තාක්ෂණයේ කැඳවලා තියෙන වගේම ආකල්ප වෙලා දැන් IRD එක ඔබතුමාගේ අත්දැකීමෙන් කියන්නේ කලින් මේකට කැමැත්ත දැක්වේ නැහැ මේ රිෆන්ඩ් සිස්ටම් එක පිළිබඳව. දැන් ඒගොල්ලන් කැමැත්ත දක්වනවා විතරක් නෙමෙයි මේ වැඩ කටයුත්තත් වේගෙන් කරමින් ඉන්නවා. අදාළ ආයෝජන සිදුවෙමින් ඉන්නවා. දැන් රැමිස් සිස්ටම් එක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔබතුමා මතු කරපු මේ ඩීම් එක්ස්පෝර්ටර්ස්ලාගේ ප්‍රශ්නේ. ඇත්තටම එක්ස්පෝර්ටර්ට රිෆන්ඩ් එක මේ නිසි පරිදි රිස්පේස් ලැබෙනවා නම් ඒක එක්ස්පෝර්ටර්ගේ වගකීමක් ඩීම් එක්ස්පෝර්ටර් ලබා දෙන එක. දැන් එතන ඒගොල්ලන් දෙන්නේ නැහැ. හරි මොනවා හරි කියනවා නම් ඒක IRD එකෙන් බේරන්න බෑ. ඉතින් අපි දැන් වෙලා තියෙන්නේ එක්ස්පෝර්ටර්ස්ලා විසින් ඩීම් එක්ස්පෝර්ටර්ස්ලාට දෙන්නේ නැහැ. එතකොට ඒක අපි ආරක්ෂා කළ යුතු වෙනවා. එහෙනම් නිසි පරිදි මේ රිෆන්ඩ් සිස්ටම් එක සිද්ධ වුණාට පස්සේ අනිවාර්යෙන්ම එක්ස්පෝර්ටර්ස්ලාත් ඩීම් එක්ස්පෝර්ටර්ස්ලාත් රැකෙනවා. ඒ වගේම අපි එතෙන්ට යන්නේ ගරු කතානායකතුමනි මේ පිළිබඳ තහවුරුව ලබා ගත්තාට පස්සේ. නමුත් අපි සැකේ ඇති කරගෙන මේක අසාර්ථක වෙයි කරන්න බෑ කියලා මග නවත්තලා කල් ගැනීමනොත් කවදාකවත් මේක එන්නේ නැහැ ක්‍රමයට. අපි ඒ අරමුණ ඇතුළු තමයි වේගයෙන් යන්නේ. ඒකේ ප්‍රධානම කාරණේ තමයි අපි මේක ඉම්ප්ලිමන්ට් කරන්නේ with a proper simulation system එකකින්. ඒක දැනට ක්‍රියාත්මක වෙමින් තියෙනවා.
ගරු සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීතුමා, දැන් ගරු මන්ත්‍රීතුමා දැන් ඔබතුමා එක පැහැදිලි කර ගැනීමක් කරගත්ත බෑ ගරු මන්ත්‍රීතුමා. ගරු සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා මේක විවාදයක් කරගන්න බෑ. පිළිතුරු ලැබුණා දැන් අතුරු. ගරු ශ්‍රීධරන් සිවඥානම් මන්ත්‍රීතුමා ඔබතුමා ඉදිරිපත් කරන්න. ගරු මන්ත්‍රීතුමා සිවඥානම් මන්ත්‍රීතුමා ඔබතුමා ඉදිරිපත් කරන්න.
ගෞරව சபாநாயகர் அவர்களே, நான் என்னுடைய கேள்வியை கேட்கின்றேன். பாராளுமன்ற நிலையியற் கட்டளை 27(2) கீழ் போக்குவரத்து, நெடுஞ்சாலைகள், துறைமுகங்கள் மற்றும் சிவில் விமான சேவைகள் அமைச்சரும் பாராளுமன்ற சபை முதல்வருமான கௌரவ விமல் ரத்நாயகா அவர்களை இன்றைய தினம் கேட்பதற்காக இலங்கையில் உள்ள கேந்திர முக்கியத்துவம் வாய்ந்த துறைமுகங்களில் ஒன்றான காங்கேசந்துறை துறைமுகம் போருக்கு முற்பட்ட காலத்தில் மிக சிறப்பாக இயங்கி வந்துள்ளது. அந்த அடிப்படையில் காங்கேசந்துறை துறைமுகத்தை வர்த்தக நோக்கத்திற்கான துறைமுகமாக புனரமைப்பதன் மூலம் இந்தியாவிற்கு, அதிலும் குறிப்பாக தென்னிந்தியாவுக்கும் வடக்கு கிழக்கு பகுதிகளுக்குமான பொருள் பரிமாற்றம் சார் வர்த்தக நடவடிக்கைகளிலும் சுற்றுலா பயணிகளின் வருகையிலும் அந்நிய செலாவணியை ஈட்டுவதிலும் பாரிய மாற்றத்தை ஏற்படுத்த முடியும். 2009 வரையான 30 ஆண்டுகால யுத்தம், பிற்பட்ட 15 ஆண்டுகள் என கிட்டத்தட்ட 45 ஆண்டுகள் அபிவிருத்தியில் பின்தங்கியுள்ள வடக்கு கிழக்கு மாகாணங்களின் பொருளாதார வளர்ச்சியிலும் இலங்கையின் மொத்த தேசிய உற்பத்தியின் கடைசி பங்காளியாக உள்ள வடக்கு மாகாணத்தின் பங்களிப்பை அதிகரிக்கவும் காங்கேசந்துறை துறைமுக அபிவிருத்தி முக்கியத்துவம் பெறுகின்றது. இத்துறைமுக அபிவிருத்திக்காக 65 மில்லியன் அமெரிக்க டாலர்களை வழங்க இந்தியா முன்வந்துள்ளதால் மீளச் செலுத்தும் தேவையற்ற இந்நிதியுதவி மூலம் மேற்படி துறைமுகத்தை புனரமைத்து மீள ஆரம்பிக்க முடியும் என்ற நிலையில் இத்துறைமுகத்தை மீள் இயக்குவதற்கான சூழலில் தாக்க மதிப்பாய்வு அறிக்கையையும் என்விரான்மெண்டல் இம்பாக்ட் அசஸ்மெண்ட் ரிப்போர்ட் தயாரிக்கப்பட்டுள்ளது. அதன் பின்னரும் இத்துறைமுக அபிவிருத்தி காலம் தாழ்த்தப்படுவதற்கான காரணம் என்ன என்பதை அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா? இதில் என்னுடைய முதலாவது கேள்வி, இலங்கையின் வரலாற்றில் துறைமுகம் கொண்டிருந்த பொருளாதார பங்களிப்பு இப்பொழுது இல்லாமல் உள்ளது. இதனை மேம்படுத்த சுற்றுலா பயணிகளின் வருகை அதிகரித்தல் மற்றும் உற்பத்தி பொருட்களின் ஏற்றுமதி இறக்குமதி மூலமான அந்நிய செலாவணியை ஈட்டும் திட்டங்கள் எவையேனும் அரசிடம் உள்ளதா? இரண்டாவது, இத்துறைமுகத்தை புனரமைத்து செயல்படுத்துவதற்கான முழு செலவையும் இந்தியா பொறுப்பெடுக்க முன்வந்துள்ள நிலையில் புனரமைப்பு பணிகளை மேற்கொள்வதற்கு காலம் தாழ்த்தப்படுவது ஏன் என்பதை அமைச்சர் அறிவிப்பாரா? இத்துறைமுக அபிவிருத்தியுடன் தொடர்புடைய சூழலியல் தாக்கங்கள் குறித்து இறுதி செய்வதில் தொடர்புடைய திணைக்களங்களின் கால இழுத்தடிப்புகள் காரணமாக உள்ளனவா? காங்கேசந்துறை துறைமுகத்தின் புனரமைப்பு பணிகள் எப்போது ஆரம்பிக்கப்பட்டு முடிவுறுத்தப்படும் என்பதையும் கப்பல் சேவைகள் எப்போது ஆரம்பிக்கப்படும் என்பதையும் அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா?
கதாநாயகத்துமணி மே சம்பன் சம்பூர்ண விசரைய சகித பிலித்துரா கலவாதீம சந்தா சத்தியதே காலக்கில்லா சிற்ற அமாத்தியான்ச நிவேதன வெளிந்த வாணிஜ ஆஹார சுரக்ஷிதா சம்பகார் சங்வர்தன கரு மந்திரித்துமா
கௌரவ சபாநாயகர் அவர்களே, நான் கடந்த 2025 புதன்கிழமை கேட்கப்பட்ட கேள்விகள் பலவற்றுக்கு இதுவரை எனக்கு விடை கிடைக்கவில்லை. கௌரவ அமைச்சர் அவர்கள், கௌரவ நாணயக்கார அமைச்சர் அவர்கள், கே டி லால்காந்த் அவர்கள் ஒரு கிழமை ஒரு வாரம் சொல்லுகிறார்கள், ஆனால் இதுவரையும் எனக்கு எந்த பதிலும் கிடைக்கவில்லை. இது 4வது கேள்வி, இவ்வாறு பின்னுக்கு போகிறது. நான் கடந்த சின்ன வெங்காயம் விடயங்கள் தொடர்பாக கேள்வி கேட்டிருந்தேன், வெள்ளிக்கிழமை பதில் தருவதாக அமைச்சர் சொன்னார், பிறகு இப்பொழுது இந்த கிழமை என்று சொன்னார், இந்த கிழமையும் இல்லை. நான் இதுவரைக்கும் கிட்டத்தட்ட 4/27 வினாக்கள் 4 வினாக்களுக்கு கே டி லால்காந்த நாணயக்கார உணவு அமைச்சர் இப்பொழுது விமல் ரத்நாயக்க அமைச்சர் இவருடைய பதில்கள் எனக்கு கிடைப்பதில்லை. தயவு செய்து இது பற்றி ஒரு ஏதாவது ஒன்று சொல்லுங்கள்.
கரு கதாநாயகத்துமணி, கரு மந்திரித்துமா பிரித்துர லெபில நட்டி ප්‍රශ්න තිබෙනවනම් අපි ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා ඒ පිළිබඳ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය හැකිනම් දැනුවත් කරන්න කියලා. නමුත් මම එක කරුණක් මතක් කරන්න කැමතියි. මට මතකයක් තියෙනවා, හර්ෂණ නානාකාර මැතිතුමා ඔබතුමා හෝ මචන් ඔබතුමා තමයි ඔය සමූහ මිනිවලවල් සම්බන්ධ 80 ප්‍රශ්න ඉතාම පැහැදිලි විස්තර පිළිතුරු ලබා දුන්නා. නමුත් අපි අදාළ ඇමතුරුන දැනුවත් කරන්න ඔබතුමාට හැකි ඉක්මනින් පිළිතුරු ලබා දෙන්න.
අමාත්‍යංශ නිවේදන විරඳ වාණිජ ආහාර සුරක්ෂතා සහ සම්පකර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා 2025/07 ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම.
ගරු කතානායකතුමනි, සජිත් ප්‍රේමදාස මැතිතුමන් වගේම ශ්‍රීධරන් මැතිතුමන් එදා එකවර මේ ප්‍රශ්න දෙකක් යොමු කරා. එතුමා යොමු කර අතලොන සම්බන්ධයෙන් ප්‍රශ්නෙත් ආවේ මගේ විමසුම එකක් තියෙන එකට අදාළ තොරතුරු යම් ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෝජන් සේවකයන් අපි ලබාගෙන තිබෙනවා. නමුත් සම්පූර්ණ එක ලැබිලා නැහැ. ඔහුට මම උත්සාහ කරනවා මේ සතිය ඇතුළත ඒ සම්පූර්ණ පිළිතුරු ලබා දෙන්න. ඒ වගේම කෘෂිකර්ම සජිත් ප්‍රේමදාස මහත්මයා අහන ප්‍රශ්නය පිටු 4-5ක් තියෙනවා. සජිත් ප්‍රශ්නේ කියවන්නද සභාවට? right. loading. ගරු කතානායකතුමනි, සජිත් ප්‍රේමදාස මහත්මයා අහන ප්‍රශ්නය තමයි 27-2 යටතේ මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය කොපමණද, අද වන විට කොපමණ සහල් මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් රජයේ ගබඩා සතු වන්නේද? ඔව්. රයිට්. ඔෂුවර්. වර්ෂකට සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් අවශ්‍යයි. ජල සහ මහකන්න දෙකේ අස්වැන්න අනුව සහල් මෙට්‍රික් ටොන් 2.7ක සහල් ප්‍රමාණයක් අපිට නිෂ්පාදනය කළ ගත හැකි කියන අදහස අපිට තියෙනවා. ඒ වගේම මෙට්‍රික් ටොන් 2.4ක් මිනිස් පරිභෝජනයටත් 0.3ක් කිලෝ ලක්ෂ 3ක් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් අනෙකුත් නිෂ්පාදන සඳහා විශේෂයෙන් සත්ව ආහාර සහ අනෙකුත් නිෂ්පාදන සඳහා භාවිතා කරන බවට පිළිතුරු ලබා දෙනවා. මිලියන 2.4යි. ඒ වගේම යල්කන්නේ මගින් රජයේ බී ගබඩාවල අපි මේ වෙනකොට 2025 ජූනි මාස 30 වෙනි විට සතස සතුව වී මෙට්‍රික් ටොන් 3700ක්ද, වියලවේ මණ්ඩලයේ සතුව මෙට්‍රික් ටොන් 1546ක්ද තියෙනවා. මේ වෙනටත් වී මිලදී ගැනීම සිදු වෙමින් පවතිනවා. දෙවැනි ප්‍රශ්නය, අපේක්ෂිත සමත වී අස්වැන්න මේ යල්කන්නය මෙට්‍රික් ටොන් මිලියන 2.09යි. මේ කන්නයට අදාළව යල් කන්නේ අදාළ වී අස්වැන්න මෙට්‍රික් ටන් 0.2920,92,90යි. ඒ වගේම වී වල නිෂ්පාදන වියදම මෙතුමන් විසින් අහනවා. ඒ අනුව දිස්ත්‍රික්ක කීපයක වගා පිරිවැය සහ වියදම ගරු කථානායකතුමා මම ඉදිරිපත් කරන්නේ. හම්බන්තොට රුපියල් 66.75 කිලෝ එක, අම්පාර නැගෙනහිර වාරි වලින්කරණයක රුපියල් 69.95යි, අනුරාධපුර වාරි රුපියල් 77.35යි, කුරුණෑගල වාරි රුපියල් 78.10යි, මහවැලි සී වාරි රුපියල් 86.49යි, පොළොන්නරුව වාරි රුපියල් 63.97යි, කළුතර වර්ෂා එකෙන වර්ෂාවෙන් වගා කරන නිසා 120.22යි, කුරුණෑගල වර්ෂාවෙන් වගා කරන භූමියල රුපියල් 99.49යි. ඒ වගේම මේ අවුරුද්දේ වී මිල දී ගැනීම පිළිබඳව රජයේ වී මිල මේ කන්නේ රජයේ වී මිල දී ගැනීම සඳහා සහතික මිල විමසනවා. නාඩු සහල් සඳහා 120ක්, සම්බා සහල් සඳහා 125ක්, කීරි සම්බා සඳහා 132ක් අපි මිල නියම කරලා තිබෙනවා. ඒ වගේම තෙතවි තමයි ගෝවියන් සතුව තිබෙනවා. තෙතවි ගරු කථානායකතුමනි, ඒ නිසා වියලවි මණ්ඩලයේ නියෝජිතයන් ලෙස නියෝජිතයන් නම් කරලා ඒ අයට වී අරගැනීම සඳහා මිලක් නියම කරලා තියෙනවා. ඒ අනුව තෙතවි මිලදී ගැනීම සඳහා නාඩු වී කිලෝ එකක් සඳහා රුපියල් 102කුත්, සම්බා වී කිලෝ එකක් සඳහා 105කුත්, කීරි සම්බා සඳහා රුපියල් 112කුත් ලෙස තෙතවි සඳහා මිල නියම කරලා තිබෙනවා. තෙතවි විකුණන ගොවියෝ මේ මිලට විකුණන්න කියන එක තමයි ඒකෙන් අපි අදහස් කරන්නේ. ඒ වගේම වී කිලෝවක් සඳහා පස්වෙනි ප්‍රශ්න ගරු කතානායක ඔව් වී කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය සඳහා යන පිරිවැයට 130ක් එකතු කර සහතික මිල නියම කරන ඇත. සහල්වල උපරිම සිල්ලර මිල කිලෝ එකක්, කැකුළු කිලෝ එකක් 220යි, නාඩු කිලෝ එකක් 230යි, සම්බ කිලෝ එකක් 240යි, කීරි සම්බ කිලෝ එකක් 260යි. හයවෙනි ප්‍රශ්නය මේ යල් කන්නේ රජයේ වී මිලදී ගැනීම පිළිබඳව ඇස්තමේන්තුව තමයි එතුමන් විසින් අහන්නේ මොකක්ද අපේක්ෂාව කියන එක. මේ වෙනකොට මිලියන 6000ක් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම සතොසට වී මිල දී ගැනීම සඳහා පහසුකම් සපයන භාණ්ඩාගාරය පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම මේ මිල දී ගැනීමේ ක්‍රියාවලිය අකන්න විස්සරහට යනවා. අවශ්‍ය වුණොත් ඒ මිල දී ගැනීම සඳහා රජය තවදුරටත් මුදල් වෙන් කරන්න අපේක්ෂා කරනවා. හත්වෙනි ප්‍රශ්නය, ඒ ප්‍රශ්න අදාළ පිළිතුර, වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 6000ක් වෙන් කර ඇත. ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට වී ලබා දීමේ ප්‍රවණතාවයක් ඇති වුවහොත් ප්‍රතිපාදන ප්‍රමාණය වැඩි කර ගැනීමට කටයුතු කරනු ලැබේ. අටවෙනි ප්‍රශ්නයට ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා රේගුවෙහි දත්තානුව 2023 ජවසරෙහි ජනවාරි 1 සිට ජූලි මාස 13 වෙනි දක්වා සහල් මෙට්‍රික් ටොන් 1,1267 ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර රක්ෂණ ගැල්කුලී පිරිවැය CIF රුපියල් මිලියන 15,351 ප්‍රමාණයක් වියදම් කර තිබෙනවා. ඒට අදාළ තවතරතුරු ප්‍රමාණයක් තියෙනවා ගරු ඇමතුමා, මන්ත්‍රීතුමා. වගා හානි සඳහා සුවිශේෂී රක්ෂණ ක්‍රමවේදයක් දියත් කිරීම පිළිබඳව රජය අවධානය යොමු කර තිබේද කියන ප්‍රශ්නය අහනවා. ඒ පිළිබඳව රජය අනුගමනය කරන රක්ෂණ ක්‍රමවේදයට අදාළ පිළිතුර සභාගත කරන ගල් කථානායකතුමනි, මේ පිළිතුර සමග නැතහොත් වගාහානි අවම කර ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් කුමක්ද කියලා අහනවා. භෝග වගාවේ සහ වගාහානි අවම කර ගැනීමට අදාළ වැඩසටහන් ප්‍රධාන වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර එෙහිදී පහත සඳහන් ක්‍රියාමාර්ග ඇතුළත් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව කන්න වගා කිරීම, යාය එකට වගා කිරීම, ඒකාබද්ධ පලිබෝධ පාලනය, ඒකාබද්ධ පැලෑටි පෝෂණ කළමනාකරණය, පසුවස්වන තාක්ෂණය උපක්‍රම අනුගමනය, විවිධ පාරිසරික තත්ත්වයන් අනුගත භෝග කේන්ද්‍ර හඳුන්වා දීම, දේශගුණ සුහුරු උපක්‍රම හඳුන්වා දීම, වනසත්ව හානි අවම කර ගැනීමට උපාය මාර්ග ඉදවීම, මේ සඳහා ගොවීන් දැනුවත් කිරීම, පුහුණු කිරීම, ප්‍රායෝගික ගොවීන් ලබා ක්‍රියාත්මක කර ගැනීම, විවිධ ව්‍යාපෘති හරහා ක්‍රියාත්මක කිරීම යන කාරණා මේ වගාහන යාම කර ගැනීම සඳහා සිදු කරනවා. පිළිතුර
ගරු විපක්ෂ නායකතුමනි,
පිළිතුර ලබා දීම ගැන ස්තුතිය පළ කරමින් මම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. ඔබතුමා ඉදිරිපත් කරපු දත්ත අනුවම අත්වශයෙන්ම 2024 දත්ත අනුව අත්වශයෙන්ම මෙට්‍රික් ටොන් 27 ලක්ෂයක්, අත්වශයෙන් මට තියෙන දත්ත අනුව 28 ලක්ෂයක් නිෂ්පාදනය තිබෙනවා. අවශ්‍යතාවයේ තියෙන්නේ 24 ලක්ෂයයි. ඔව්, ඉතින් අත්වශයෙන්ම මේ වගේ තත්ත්වයක් තුළ ලොකු ප්‍රහේලිකා නිෂ්පාදනයේ 28 ලක්ෂයක් තියෙනකොට අවශ්‍යතාවයේ 24 ලක්ෂයක් නම් ඇයි සහල් ආනයනය කිරීමට සිදුවන්නේ? මම ඔබතුමාට යෝජනා කරනවා මේ නිෂ්පාදන වගා නිෂ්පාදන අලෙවි චක්‍රයක් තියෙනවනේ. මේ චක්‍රය තුළ බරපතල ඌනතාවයක් විෂමතාවයක් අඩුපාඩුවක් තියෙනවා. මම යෝජනා කරනවා විද්‍යාත්මිකව මේක ගැන සොයලා බලලා ඒ චක්‍රය නිර්මාණය කරනවා. ඊළඟට මම ඔබතුමාට කියන්න කැමති, ඇත්තම කතා කරොත් බීජවලට යන පිරිවැය, පෝරවලට යන පිරිවැය, කෘෂි රසායනවලට යන පිරිවැය, උපකරණවලට යන පිරිවැය, ඒ ඔක්කොම කරලා වගාහානිය නිසා වනාලි මිනිස් ගැටුම ඇතුළු වන සතුන් මිනිස් ගැටුම නිසා ඇතිවෙන හානිය මේ ඔක්කොම ගණනය කරලා බැලුවහම ඇත්ත වශයෙන්ම ඔය නිෂ්පාදන වියදම ඔය ඔබතුමා ලබා දුන්නු සංඛ්‍යා ලේඛන යථාර්ථවාදීද සත්‍යවාදීද කියන ගැටලුවක් තියෙනවා. මම යෝජනා කරනවා මේ පිරිවැය ගණනය කිරීම ගැන අලුතින් හිතලා බලන්න, අලුත් විදිහකට. තුන්වෙනි කාරණාව මම විශේෂයෙන්ම ඔබතුමාට කියන්න කැමතියි. දැන් ඔබතුමා කිව්වා වී මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවයි කියලා. ක්‍රමවේදයේ තිබුණට මේක මහ පොළවේ යථාර්ථයක් සත්‍යයක් බවට පත් වෙලා තිබෙනවද කියන එක බරපතල ප්‍රශ්නයක්. දැන් සහතික මිල 120යි කිව්වට කුණු කොල්ලෙට ගන්නේ 80ට 90ට යන්නේ කැපෙන ප්‍රදේශවල. ඔව්, නමුත් ඒක බරපතල ගැටලුවක්. ඔය ඔබතුමාටම මතක ඇති, මං හිතන්නේ ඔබතුමා නෙවෙයි, මං හිතන්නේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ බහරව ඇමතිතුමා, නාමල් කරුණාරත්න ඇමතිතුමා. මට මතකයි අපිත් එතුමාට ඒ යෝජනාවට අපේ ස්තුතිය පළ කළා. මේ සහතික මිල නීතිගත කරනවායි කිව්වා, පාර්ලිමේන්තුවේ කෙටුම් පනතක් ගේනවායි කිව්වා. ඉතින් මම ඔබතුමාට යෝජනා කරනවා එදා කියපු දේ අද ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න අපිට සහයෝගය දෙන්න. මේ සහතික මිල පාර්ලිමේන්තු අනපනතක් හරහා නීතිගත කරන්නට කටයුතු කරන්න. තව කරුණු දෙකක් මම ඔබතුමාට යෝජනා කරන්න කැමතියි. එකක් තමයි පසු අස්වනු තාක්ෂණය, පෝස්ට් හාවස්ට් ටෙක්නොලොජි සහ පසු අස්වනු හානිය, පෝස්ට් හාවස්ට් ලොසස්. මේ කරුණු දෙක පිළිබඳව දැඩි අවධානය යොමු කරන්නට ඕන. මොකද මේ නිසා විශාල හානියක් සිදු වෙනවා මේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ. අවසාන වශයෙන් මම ඔබතුමාට කියන්න කැමතියි, ඇත්ත වශයෙන්ම
ගරු
අපේ රටේ අවසාන කාරණා මොකද මේ 27-2 ප්‍රශ්නවලට මේ 11 ඉඳලා 11 මාර වෙනකන් වෙලා වෙන් වෙලා තියෙනවා. තව විනාඩි 10ක් තියෙනවා, මම විනාඩි 10ක් ගන්නේ නැහැ. ඒ නිසා ඒකට අවස්ථාව ලබා දෙන්න. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා අපේ රටේ සුළු මධ්‍ය හා කුඩා පරිමාණයේ සහල් මූල් හිමියන් අද බරපතල ගැටලුවකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ අයගේ ණය රීස්ට්‍රක්චර් කරන්න, ප්‍රතිලේඛනගත කරන්නට යම් කිසි වැඩපිළිවෙලක් පටන් ගන්න, විශේෂයෙන්ම මිලියන 5 සිට මිලියන 25 දක්වා ඒ කඩා වැටුණු ඒ කුඩා මධ්‍ය සහ ශුද්ධ ඒ මෝල් හිමියන්ට ආපහු නැගී සිටින්නට යම් කිසි ප්‍රාග්ධනයක් ලබා දෙන්න. මොකද ඒගොල්ලෝ ආසාදුගත ලේඛනගත වෙලා තියෙන්නේ. ඉතින් අර ණය ප්‍රතිලේඛනගත කිරීමකටත් ඒ අයට ප්‍රාග්ධන ශක්තියක් ලබා දෙන්නට කටයුතු කරන්න. මොකද ඒ අයට ඇපදීලා ණයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඔබතුමා දන්නවා ඒ ප්‍රශ්නය ලිහිල් කොන්දේසි මත ඒ අයට නැවතත් වරක් නැගී සිටින්නට කටයුතු කරන. මොකද බොහෝ දෙනෙක් ඉන්නේ ක්‍රිබ් එකේ. සුළු හා මධ්‍ය පරිමාණයේ කුඩා පරිමාණයේ සහල් මෝල් දැන් විශාල ප්‍රමාණයක් වැහිලා ගිහිල්ලා තිබෙනවා. ඒ අපි නගා සිටවන්නට ඕන. තියෙන සහල් මෝල් ටික ආරක්ෂා කරන්නට ඕන. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමතියි මේ සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ආසියානු සංවර්ධන බැංකුව හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දීමේ ක්‍රියාවලියට එදා විපක්ෂයක් හැටියට අපේ පූර්ණ සහයෝගයත් අපි ලබා දුන්නා. ADB එකේ කන්ට්‍රි රෙප්‍රසන්ටේටිව්ට කතා කළා. එතකොට ඒක හොඳ උදාහරණයක්. රජයත් විපක්ෂයත් එකට එකතු වෙලා මේ රටේ කර්මාන්තකරුවන්ට, ගොවි ජනතාවට, ව්‍යවසායකින්ට එකට එකතු වෙලා සහන ලබා දුන්නු අවස්ථාවක්. ඉතින් ඇත්ත වශයෙන්ම අපි සූදානම්. මම මේ අවස්ථාවේ ADB එකේ කන්ට්‍රි රෙප්‍රසන්ටේටිව්ට මගේ ස්තුතිය පුද කරනවා. 100 මිලියන් ඩොලර්ස් ලබා ගන්නට අපි මැදිහත් වුණා. අපි සූදානම් ඒ කාර්ය හරහා ඉදිරියටත් මේ සහයෝගය ලබා දෙන්න. හැබැයි මම ඔබතුමාට කියන්න කැමතියි, ඔය ඔබතුමා මේ සභාවට ලබා දුන්නු දත්ත මේ වර්තමාන පරිසරය වපසරිය තුළ මේවා යාවත් කාලීන වෙන්නට ඕන. ඇත්ත වශයෙන්ම ඔය එක එක පරිේෂණ ආයතන වලින් ඔය දත්ත ටික දෙනවා. නමුත් කුඹුරට ගිහිල්ලා බැලුවහම, ගොවි බිමට ගිහිල්ලා බැලුවම, ගොවියාගේ නිවසට ගිහිල්ලා බැලුවම මේ පිරිවැය ගණනය කිරීමේදී බරපතල ඌනතාවයක් තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ලබා දුන්නු යෝජනා පිළිබඳව ධනාත්මකව හිතලා බලලා මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනගන්නට කටයුතු කරන්න කියලා මම යෝජනා කරනවා.
ඕඩර් ප්ලීස්. නියෝජ්‍ය කතානායකතුමා මූලාසන පැමිණෙත.
Honorable Leader of the House. Honorable Minister, yes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සතුට වෙනවා මේ අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කුඹුරු වෙනවා කියලා ආපහු දැනගන්න ලැබීම පිළිබඳ බොහොම හොඳයි. මොකද මේ වීමිල පිළිබඳව ප්‍රශ්න එන්නේ නිලධාරි විතරක් නෙමෙයි ගරු විපක්ෂ නායකතුමා. මේ පිළිබඳව මේ ශේෂ්ත්‍රේන ගොවි සංගම් නායකයින් ගොවියන් සියලු දෙනා එකතු වෙලා කතා කරලා තමයි වීවල පිරිවැය නැත්නම් වී කිලෝ එක නිෂ්පාදන පිරිවැය අක්‍රයකර කොච්චර යනවද, නියර සහින තැන ඉඳන් නියර මඩ තියන්න, ඊට පස්සේ මඩ පොහොර ගහන්න, ඊට පස්සේ වී පපුරන්න නැත්නම් පැල හිටවන්න, මේ ක්‍රියාවලියට එනට හාන්න, මේ සියලු ක්‍රියාවලින් එක්ක ආවහම මේ කොස්ට් එක හදලා තියෙන හැම තමයි. ඒ නිසා ඒ කොස්ට් එක කාලෙන් කාලට වෙනස් වෙනවා, පිරිවැය වෙනස් වෙද්දි. තෙල් මිල වැඩි නම්, ට්‍රැක්ටරේ කුලිය වැඩි නම්, කොහොර මිල වැඩි නම්, මිනිසුන්ගේ ශ්‍රමයේ මිල වැඩි නම්, එතකොට මිල වෙනස් වෙනවා. ඒ නිසා මේ මිල වෙනස් වීම පිළිබඳව ඒ අදාළ ආයතන හදන ගණන් හැදීම් වල සක්්‍යතා එහෙම නැත්නම් ඇකියුරසි එක මේකේ මේ මේ සාමාන්‍ය 95% ප්‍රමාණයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා. ඒ නිසා වී කිලෝ එක සහතික මිල තීරණය කරලා තියෙන මේ මත විපක්ෂ නායකතුමා. ඒ අනුව තමයි වී කිලෝ එක සහතික මිල 120ක් කියලා අපි තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම තෙත වී කිලෝ එක රුපියල් 102 කියලා තීරණය කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තෙත වී කිලෝ එකක් කිලෝ 100ක් වේලපුවාම කිලෝ 82 ඉතුරු වෙන්නේ. උපරිම 85යි. එනිසා ඒ අනුව ගත්තහම වී කිලෝ එකක් වේලුවත් ගොවියන්ට වේලලා විකුණනත් එන ගාන 120කට ආසන ගාන කියන්නේ වාසිදායක ගණක්. ඒ අනුව තමයි 120 මිල තියලා තියෙන්නේ. ඒ වගේම ඔබතුමා කියපු පළවෙනි කාරණේ තමයි මේ සප්ලයි චේන් එක පිළිබඳ ප්‍රශ්නේ. නිෂ්පාදකයා මිලදී ගන්නා සහ පාරිභෝගිකයා අතරට මේක යද්දී මේ සප්ලයි චේන් එක ඉස්සුව එකක් වෙන කහරේ. වීයලේ මණ්ඩලයේ ගබඩා ටික වහලා දාලා ගබඩා යාළුවන්ට දීලා වී කිලෝ එකක් මිලදී ගන්න නැතුව තියෙන රටක තමයි අපිට වී මිලදී ගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4 මාරකට මිලියන 4 මාරකට වැඩි ප්‍රමාණයක් තියෙද්දී ඒක සහල් නිෂ්පාදනය මිලියන 2.7ක් වෙනකොට අපේ වී සහල් ආශ්‍රිත කර්මාන්ත ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ සහල් ආශ්‍රිත කර්මාන්ත වැඩි වුණාම විශේෂයෙන් කුකුල් මස් නිෂ්පාදකයන් ඒ වගේම බිත්තර නිෂ්පාදකයන් මේ මිලදී ගැනීම කරනවා. බඩේරුංගු වෙළඳපොලේ මිල ඉහළ යනකොට වී මිලදී ගැනීම කරනවා ඒගොල්ලෝ. ඒ නිසා ඒගොල්ලොත් මෙට්‍රික් ටොන් 103ක් පමණ පහුගිය කාලේ වී මිලදී අරගෙන තියෙනවා. ඒ වගේම සහල් පිටි නිෂ්පාදන බියර් සඳහා මෙට්‍රික් ටන් සහල් මෙට්‍රික් ටන් 18000 20000 අතර ප්‍රමාණයක් විවිධ නිෂ්පාදන සඳහා යනවා. ඒ නිසා මේ අපේ පරිභෝජනයේට මිලියන 2.4ක ප්‍රමාණය ඉතුරු වෙනවද කියන ප්‍රශ්නේ දැන් අපිට තියෙනවා. ඒ නිසා අපේ නිෂ්පාදනයෙන් අපිට එන මිලියන 2.7ක් වෙච්ච සහල් නිෂ්පාදනය එකෙන් 2.4ක් ඕනේ ඇවරේජ් එක. හැබැයි ඒකත් ආපහු ගත්තාට පස්සේ මේ ජනගහන වර්ධනයත් එක්ක මිනිස්සු පාන් පිටි කනවද පාල් කනවද කියන බත් කනවද කියන කාරණේත් සැලකිලට ගත්තාම මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මේ ඉදිරිපත් කරපු ලේඛන වගේම අපි පොදු ක්‍රියාවලිය ඇතුලේ වීමිලදී ගැනීම සඳහා දුපු යාන්ත්‍රණය ඇතුලේත් අපි උත්සාහ කරනවා මේ සප්ලයි චේන් එක ඇතුලේ පාලනයකට අවශ්‍ය මැදිහත් වීම කරන්න. ඒ නිසා තමයි ආණ්ඩුව බිලියන 40ක් කන්නකට ණය දෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි වීමිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයෙන්. ඔබතුමා මතු කරපු සුළුවා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් අකණ්ඩව ණය දීම් කරා. මෙවරත් ඔවුන්ට ක්‍රිබ් එකේ ඉන්න අයට කිව්වා ගිහිල්ලා ආපහු මේක නෙගෝෂියේට් කරගන්න. ඒ වගේම අපිට වීමිලදී ගැනීම සඳහා බැංකුවට උපදෙස් දුන්නා වීමිලදී ගන්න සියලු දෙනාට අවශ්‍ය පහසුකම් දෙන්න කියලා. සමහර අය ගරු නියෝජ්‍ය කතානායකතුමනි කාලයක් තිස්සේම ණය නොගැවීමේ විසින් අසාධු ලේඛන ලත් වෙලා තියෙනවා. ඉතින් ඒ අසාධු ලේඛන ගත වෙච්ච අයට ණය ලබා දීම සඳහා වෙච්ච අලුත් ක්‍රමවේදයක් අපිට හදන්න වෙනවා. ඒ නිසා අපි ඒ ගැන අවධානය යොමු කරනවා. ඔබතුමා මතු කරුපේ සමහර කාරණා පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂයෙන් සහල් අපේ රටේ අවශ්‍යතාවයට නිෂ්පාදනය කරනවාද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා තමයි අපිට විවිධ වෙලාවල් වල වෙන තීරණ ගන්න ආනයනය සඳහා. ඒ ආනයනය සඳහා තීරණ ගන්න වෙන්නේ වෙළඳපළ තුළ ප්‍රමාණවත් ලෙස සහල් සැපයීම සිදු කරන්නේ නැති නිසා. දැනුත් කීරි සම්බාල ප්‍රශ්නයක් තියෙනවා. මෙට්‍රික් ටන් 80000කට වැඩිය ගබඩාවල තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. හැබැයි මාකට් එකේ 260කට 300ට විකුණනවා. හැබැයි අපි සතොස ඒ වගේම සුපර් මාකට් වල මේවා විකුණනවා. මොකද ඒගොල්ලන්ගේ මේ විකිණීම හෙළිදරව් වෙනවා. එහෙම නැත්නම් බදු ගණනය කිරීම සඳහා හෙළිදරව් වෙනවා. ඒගොල්ලෝ විකුණන්නේ 260ට කිලෝ එක. සතොස විකුණන්නේ අනේකෝ සුපර් මාකට් විකුණන 260ට. හැබැයි එළිය 300ට විකුණනවා. මේකට මෝල් හිමිව මැදිහත් වෙනවා. ඉතින් අපි මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියත් මැදිහත් කරමින් පරීක්ෂා කරමින් සහල් වෙළඳපළ පාලනය කිරීම සඳහා ඔබතුමා ඉදිරිපත් කරපු අදහසත් අවධානයට ගනිමින් කටයුතු කරනවා කියන කාරණේ මම මේ වෙලාවේ දැනුවත් කරනවා. බොහොම ස්තුතියි.
At the commencement of public business, Honorable Varuna Lienage, you can move your bell, please.
Garu Kathanayakathumani, Kodagoda Gunarathna Nahimi Padanama, Sanstha Gathakirime Panath, Ketum Patha, Mama Idiripath Karana.
Can the Honorable Member second that?
Thira Karana.